සුපුරුදු පරිදි අදිනේදීත් අපි සූදානම් ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කාලීන සහ දේශපාලනික වැදගත්කමක් ඇති තොරතුරු පිළිබඳව විමසා බලන්නට ශ්‍රී ලාංකික පුවත් විමසුමෙන් අපි ශ්‍රී ලංකාවේ සිට සම්බන්ධ කරගන්නවා මාධ්‍යවේදී මනෝජ් උඩුතියවල. මනෝජ් ආයුබෝවන්.
ආයුබෝවන් සංජය.
මනෝජ්, අපි පළමුවෙන්ම අවධානය යොමු කරමු මේ එක්සත් ජාතීන්ගේ වෙසක් උත්සවය ශ්‍රී ලංකාවේදී සමරනු ලැබුවා. ඊයේ දිනේදී සමාප්ති උත්සවය පැවැත්වුණා. මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වුණේ ඉන්දිය අග්‍රාමාත්‍යවරයා. අපි දැනගන්නට කැමති පළමුවෙන්ම මේ ආශ්‍රිත කරුණු කාරණා මනෝජ්.
ඔව් සංජය, 2561 වෙනි සම්බුද්ධත්ව ජයන්තිය මේ වතාවෙත් ශ්‍රී ලංකාවේ බෞද්ධ ජනතාව ඉතාමත් අභිමානයෙන් ඉතා භක්තියෙන් සැමරුවා. මෙවර විශේෂත්වයක් වෙලා තිබුණේ 14 වන එක්සත් ජාතීන්ගේ වෙසක් පුලෙල ශ්‍රී ලංකාව කේන්ද්‍ර කර ගැනීමෙන් පවත්වන්නට යෝජනා වී තිබීම. ඊට ප්‍රධාන ආරාධිත අමුක්තා ලෙස ඉන්දියා ග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සහභාගී වුණා. ඒත් එක්කම ඊයේ සමාප්ති උත්සවය පැවැත්වුණා. ඊට නේපාල ජනාධිපතිනිය විද්‍යාදේවි බණ්ඩාරි සහභාගී වුණා සමාප්ති උත්සවය වෙනුවෙන්. ඉන්දියා ග්‍රාමාත්‍යවරයාගේ පැමිණීම ජාත්‍යන්තර වෙසක් හරහා දේශපාලනයේ ටිකක් රැවුදෙන මාතෘකාවක් බවට පත් වුණා. ඒක පක්ෂ විපක්ෂ දේශපාලන කණ්ඩායම් වාර්තා ගැන්වීමත් එක්ක ආණ්ඩුව කිව්වේ එක්සත් ජාතීන්ගේ වෙසක් වෙනුවෙන් ජනාධිපතිතුමාගේ ආරාධනයක් නිසා ඉන්දියා ග්‍රාමාත්‍යවරයා ලංකාවට එනවා කියලා. ඒක අබද්ධ විපක්ෂය වෙනත් ඔය සුකුණාමලේ තෙල් ටැංකි ආදී කාරණා පිළිබඳව අවධානය යොමු කරමින් මේවා අත්පත් කරගන්න එනවා කියලා යෝජනා කළා. ඒ කියන්නේ එකම අදහස් දැක්වීමක් සිද්ධ කරා. කොහොමනත් වෙසක් සමරලා නෝවුඩ් හැටින් පැත්තේ ගිහිල්ලා රෝහලක් විවෘත කරලා ජනතාව අමතලා ඉන්දියා ග්‍රාමාත්‍යවරයා ලංකාවෙන් නික්ම ගියා. විශේෂත්වය තියෙන්නේ ජනාධිපතිතුමා අගමැතිතුමා විතරක් නෙමෙයි ඒකාබද්ධ විපක්ෂ නියෝජනය කරන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ඇතුළු කණ්ඩායම වගේම TNA එකත් එහෙම නැත්නම් දෙමළ ජාතික සන්ධානයත් අවසාන මොහොතේ විනාඩි 45කට බණ්ඩාරනායක ගුවන්තොටුපලේදී මෝදි අගමැතිතුමාව හමු වුණා. දැන් ජනාධිපතිතුමා මේ කතාව අපි මුලක ඉඳලා බැලුවොතින් ජනාධිපතිතුමා මුලින් සඳහන් කළේ මේ ජාත්‍යන්තර වෙසක් මෙවර ලංකාවේ පවත්වන්නේ බෞද්ධ දර්ශනය පිළිබඳ මේ උතුම් පණිවිඩ ලෝපුරා ගෙන යාමේ අරමුණ ඇතිව මේ කටයුත්ත ශ්‍රී ලංකාවේ පැවැත්වෙනවා කියන ප්‍රකාශය මුලින්ම ජනාධිපතිතුමා කළා. ඒ අනුවගේ ආරාධනයකට තමයි මෝදි අගමැතිතුමා ලංකාවට එන්නේ. කලින් ඔහු ට්විටර් සටහනක් දාලා තිබුණා ලංකාවේ කරන දෙදින නිරසංචාරයට තමන් සහභාගී වෙන්නේ ජාත්‍යන්තර වෙසක් ඒ වගේම වෙනත් වැඩසටහන් කිහිපයක් වෙනුවෙන් කියලා විශේෂත්වය තියෙන්නේ. මේ ට්විටර් පණිවිඩයේ ඔහු සිංහලෙන් දෙමළෙන් සහ ඉංග්‍රීසියෙන් කියන භාෂා තුනින්ම යොදලා තිබුණා කියලා මාධ්‍ය වාර්තා කරලා තිබුණා. කොහොමනත් ඔහු ලංකාවට ආවා. ආපු දවසේ රාත්‍රියේ ගංගාරාමේ වෙසක් කලාපයට සහභාගී වුණා. ඊට පස්සේ ඔහු ගියා දික්කොය, හැටන් දික්කොය මූලික රෝහලේ අලුත් රෝහල සංකීර්ණ විවෘතකට අවස්ථාවට ඒක ඉන්දිය රුපියල් කෝටි 500ක වියදමින් තමයි ඉදි කළේ. ඔය අතරින් මනෝගණේෂන් නැමැතිතුමාවත් සම්බන්ධ තිබුණා. විශ්වවිද්‍යාලයක් මේ වතු ක්‍රයට ලබා දෙන්න කියලා මනෝගණේෂන් නැමැතිතුමා යෝජනාවකුත් කරලා තිබුණා මෝදි අගමැතිතුමාට. ඊට පස්සේ නෝඩ් නගරයේ වතු ක්‍රයේ ජනතාව අමතන්නත් මේ අවස්ථාවක් කරගෙන තිබුණා මෝදි අගමැතිතුමා මේ පැමිණි සංචාරයේදී. එහිදී මේ ඔහු කිව්වේ සුවසැරිය කියන ගිලන් රට සේවය පෞගේ රවස්වර ලංකාව ටිකක් වැඩිපුර ආන්දෝලනයට ලක් වුණු මාතෘකාවක්. ඇයි ඉන්දියාව ලංකාවට ගිලන් රට දෙන්නේ කියලා කොමනත් සුවසරේ කියන නමින් ලංකාවේ මේ ගිලන් රට සේවය ක්‍රියාත්මක කරනවා. තෝරාගත් ප්‍රදේශවල විශේෂයෙන්ම කොළඹ කේන්ද්‍ර කරගනිමින් මෝදි අගමැතිතුමා කියලා තිබුණා මේ සුවසැරිය ගිලන් රට සේවය අනෙකුත් පළාත් වලට ව්‍යාප්ත කරනවා කියලා. ඒ වගේම දැනට වතුකරේ නිවාස 4000ක් ඉන්දියා ආධාරයට තීරණය වෙනවා. ඊට අමතරව තව නිවාස 10000ක් හදනවා කියලා අගමැතිතුමා ඉන්දියා අගමැතිතුමා කියලා තිබුණා. ඊට පස්සේ ජනාධිපතිතුමාවත් හම්බ වුණා. නිල වශයෙන් දෙරට අතර තියෙන මේ සාම්ප්‍රදායික සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කරගන්න සංචාරයේ බොහොම පිටුවහලක් වුණා කියලා කැමැත්තෙන් මෝදි අගමැතිතුමා කියලා තිබුණා. පස්සේ බෞද්ධ සමුළුවක් බණ්ඩාරනායක සම්මන්ත්‍රණශාලාවට වුණා. එයත් ඇමතුවා. කොහොමුණත් අපි දැක්කා ජාතික විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය මෝදි අගමැතිතුමා නෝඩ් ගිහිල්ලා ජනතාව ආමන්ත්‍රණය කරපු එක එච්චර හොඳ ක්‍රියාවක් නෙමෙයි කියලා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරලා තිබුණා. ඔවුන් මෙහෙම පොදුවේ ජනතාව හම්බෙනවා කියලා ගිහිල්ලා වතුකරේ එක්තරා ජන කොටසක් විතරයි හම්බ වුණේ. මේක වැරදි පූර්වාදර්ශයක් කියන අදහසත් එක්ක මේ ගමන සහ ක්‍රියාකලාපය ඔවුන් විවේචනයට ලක් කරලා තිබුණා ජාතික විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය. මේ සියල්ල මැද මෝදි අගමැතිතුමා මහින්ද රාජපක්ෂට ජනාධිපතිතුමා ඒත් එක්කම TNA දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුත් ගුවන්තොටුපලේදී විනාඩි 45ක කාලයකට හම්බ වෙලා තිබුණා. මේ ටීඑන්ඒ මන්ත්‍රීවරුන් හමුවෙන් පස්සේ අපි දැක්කා සුමන්තිරන් මන්ත්‍රීතුමා කියලා තිබුණා විපක්ෂ නායකවරයා විදිහට සම්පන්දන් මහත්මයා ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවට ලබා දෙන නායකත්වය ප්‍රශංසාවට ලක් කරනවා කියලා මෝදි අගමැතිතුමා කිව්වා කියලා සුමන්තිරන් මන්ත්‍රීවරයා ප්‍රකාශ කරලා තිබුණා. ඊට පස්සේ අවසාන වශයෙන් සමාප්ති උත්සවය 14 වන එක්සත් ජාතීන් දිවසක් කුලනේ මහනුවර දී පැවැත්වුණා. අරවම කලින් කිව්වාගේ නේපාල ජනාධිපතිතුමිය විද්‍යාදේවි බණ්ඩාරි තමයි අවසාන උත්සවයේ ප්‍රධාන ආරාධිතා මුත්තා හැටියට සහභාගී වුණේ. මේ කණ්ඩායම ඊයේ උදේ කොළඹින් දුම්රියෙන් තමයි නුවරට ගියේ. ගිහිල්ලා නුවරදී අවසාන උත්සවයට සහභාගී වුණා. අවසාන වශයෙන් විජේදාස රාජපක්ෂ බුද්ධ ශාසන ඇමතිතුමා මහනුවර ප්‍රකාශය කියලා ප්‍රකාශයක් ලැබුණා. මෙහිදී එක්සත් ජාතීන්ගේ වෙසක් දින කමිටුව ඒගොල්ලෝ තමන්ගේ ඒකච්ඡන්දයෙන් සම්මත කරපු යෝජනා 10ක් ඇතුළත් කරලා තමයි මේ මහනුවර ප්‍රකාශය එළිදැක්වුවේ. ඒ අනුව එක්සත් ජාතීන්ගේ 14 වන වෙසක් මඟල්ලේ ශ්‍රී ලංකාවේදී ඊයේ දිනේ නිමාවට පත් වුණා.
මනෝජේ වගේම අපි පසුගිය සතියේදීත් කතා බහ කළ කාරණයකට දැන් අවධානය යොමු කරන්නට සූදානම් වන්නේ මේ ද්විත්ව පුරවැසි භාවය දැරීම හේතුවෙන් ගීතා කුමාරසිංහ මහත්මියගේ මන්ත්‍රී ධුරය අහෝසි කිරීමට අධිකරණ තීන්දුවක් පසුගියදා ලබා දුන්නා. ඒ වගේම මේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුළ තවත් ද්විත්ව පුරවැසි භාවය දරන මන්ත්‍රීවරුන් සිටින බවට පසුගියදා මාධ්‍ය වාර්තා පළ වුණා. දැනගන්නට කැමති මනෝජ් මේ පිළිබඳව වාර්තාවන තොරතුරුත්.
19 වෙනි සංශෝධනයත් එක්ක ද්විත්ව පුරවැසි භාවය තියෙන පුද්ගලයින්ට පාර්ලිමේන්තුවේ ශ්‍රී ලංකාවේ මන්ත්‍රී දුර දරන්න බෑ, මහජන නියෝජිතයන් බවට පත් වෙන්න බෑ කියලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් වගන්තියක් තිබුණා. මේ අනුව තමයි ගීතා කුමාරසිංහ මන්ත්‍රීවරියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී දුරේ කාලයක් තිස්සේ අභියෝගයට ලක් වුණේ. කොමනත් පහුගිය දිනවල අවසන් අධිකරණ තීන්දුව ලැබුණ ඒක පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා මැතිවරණ කොමිසමට දැනුම් දීලා තිබුණා. ගීතා කුමාරසිංහ මන්ත්‍රීවරියගේ පාර්ලිමේන්තු අසුන දැන් හිස් වෙලා තියෙනවා කියන දෙක මැතිවරණ කොමිසමට කිව්වා. කොමනත් මහින්ද දේශප්‍රිය මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඇතුළු කොමිසම රැස් වෙලා තීරණය කළා. දැන් ගීතා කුමාරසිංහ මන්ත්‍රීතුමිය ශ්‍රේෂ්ඨාධිකරණයට දීලා තියෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව ලැබෙනකන් මේ මන්ත්‍රී දුරේ පිළිගන්නවා කියලා. ඒ අනුව එතකන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රී දුරයක් හිස් වෙන්නේ නැහැ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව ලැබෙනකන්. දැන් මේකත් එක්ක ගීතා කුමාරසිංහ මන්ත්‍රීතුමියට විතරද ද්විත්ව පුරවැසි භාවය තියෙන්නේ කියන කාරණේ සාකච්ඡාවට ලක් වුණා. ඒ කිව්වා ඔව් මට සිත්සලන්තයේ පුරවැසි භාවය තිබුණා, නමුත් මම පුරවැසි භාවය ඉවත් කරගත්තා, ද්විත්ව පුරවැසි භාවය ඉවත් කරගත්තා කියලා. අපි පහුගිය සතියේ කිව්වා වගේ බැසල් රාජපක්ෂ හිටපු මන්ත්‍රීතුමත් කියලා තිබුණා මොනම හේතුවක් නිසාවත් මගේ පුරවැසි භාවය මං ඉවත් කරගන්න සූදානම් නැහැ කියලා. ඔය අතරේ සංජය මතුකරා වගේ ලංකාවේ මාධ්‍ය වාර්තා කරලා තිබුණා තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ 6 දෙනෙකුට විතර ද්විත්ව පුරවැසි භාවය තියෙනවා නේද කියලා. ඒකෙන් 4 දෙනෙක් දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරනවා, එක කැබිනට් අමාත්‍යවරයෙක් ඉන්නවා, එක රාජ්‍ය අමාත්‍යවරයෙක් ඉන්නවා ද්විත්ව පුරවැසි භාවය තියෙන අය. එහෙමනම් මේ අයගේ මන්ත්‍රී දුර, ඇමති දුර, මේ වගකීම් සියල්ල නිමාවට පත් වෙනවා නේද කියලා ප්‍රශ්න කරමින් තිබුණා. පහුගිය දවස්වල මේ තව දෙයක් සංජය කතා වුණා. දැන් මේ 19 වෙනි සංශෝධනය අනුව ද්විත්ව පුරවැසි භාවය තියෙන කෙනෙක් පාර්ලිමේන්තුවට ඇවිල්ලා ඉන්නවා නම් විශේෂයෙන් මේ නාම යෝජනා දීපු ලැයිස්තුවම අහෝසි වෙයි කියලා. නමුත් නීති විශාරදීන් දැන් කියනවා එහෙම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ, මේ අදාළ මන්ත්‍රී දුරේ පමණක් අයිනුයි කියලා. කොමුණත් අපිට ඉස්සරහට දැනගන්න පුළුවන් කමක් ලැබේවි කාටද ද්විත්ව පුරවැසි භාවය තියෙන්නේ කියලා. හේතුව උදේ ගම්මන්පිල පිවිතුරු හෙළවරුමේ නායකවරයා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරයා දැන් තොරතුරු දැනගැනීමේ පනතක් තියෙන නිසා මේ තොරතුරු ඉල්ලුවා වන්න කාටද ද්විත්ව පුරවැසි භාවය තියෙන්නේ කියලා ඔහුට දෙන්න කියලා ඔහු තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඉල්ලීමක් කරා. යනු ආගමන විගමන දෙපාර්තමේන්තු පරීක්ෂා කරලා තොරතුරු අරගෙන ඉදිරියේදී දැනගන්න පුළුවන්කමක් ලැබේ කාටද ද්විත්ව පුරවැසි භාවය තියෙන්නේ කියලා. ඊට පස්සේ ගන්න ක්‍රියාමාර්ගය දැස් තමයි බොහෝ දෙනෙක් අවධානයෙන් බලාගෙන ඉන්නේ. මොකද ගීතා කුමාරසිංහ මන්ත්‍රීවරයා කිව්වේ අපි විපක්ෂයේ නිසා ආණ්ඩුවට එකඟ නැති නිසා තමයි අපිට එරෙහිව මෙහෙම තීරණ ගන්නෙ, ආණ්ඩුවට හාන් කිව්වනම් ඔහොම දේවල් වෙන්නේ නැහැ කියලා වගේ ප්‍රකාශයක් ඇය කරලා තිබුණා. මේවත් එක්ක අපි බලමු ඉස්සරහට කොහොමද ද්විත්ව පුරවැසි භාවය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දරන්න හෝ ඇමති ධුරයක් දරන්න බාධාවක් වෙන්නේ කොහොමද කියලා අපි ඉස්සරහට ක්‍රමයෙන් බලන්න පුළුවන් වෙයි.
එවගේම මනෝජ් මේ වෙන විට කතාබහ වෙමින් තිබෙන තවත් කාරණයක් තමයි මේ ඒකාබද්ධ විපක්ෂය ශ්‍රී ලංකාවේ පළාත් පාලන ආයතනවල බල පෙරලියක් සිදු කරන්නට යම්කිසි ආකාරයක සූදානමක් තියෙනවායි කියන කාරණේ. මේ සම්බන්ධයෙන් වාර්තාවන තොරතුරුත් අපි ඔබගෙන් දැනගන්නට කැමතියි.
මේ දිනේ කිට්ටු වෙනකොට ආසන සංවිධායකවරු කීප දෙනෙක් ඉවත් කරා. එතකොට ඒ අතරේ මධ්‍යම පළාතේ පළාත් ඇමති ප්‍රමිත බණ්ඩාරතිලකෝන්, ජනක බණ්ඩාරතිලකෝන් තාත්තව ආසන සංවිධායකවමින් ඉවත් කරපු නිසා ඔහු පළාත් අමාත්‍ය ධුරයෙන් ඉවත් වෙලා ස්වාධීන වෙන්න පළාත් සභාව තුළ කටයුතු කරනවා කියලා කිව්වා. ඒ අනුව මධ්‍යම පළාතේ මොකද වෙන්නේ කියලා ඊළඟට අවධානය යොමු වුණා ප්‍රමිත බණ්ඩාර අමාත්‍යවරයා ඉවත් වීමත් එක්ක. ඊට පස්සේ බොහෝ දෙනෙකුගේ අවධානය ගියේ උතුරු මැද පළාතට. දැන් උරු ඉවත් කරනවා කියපු අය අතර උතුරු මැද පළාත නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 3 දෙනෙක්ගේ නම් කියවුණා. ඒත් එක්කම දකුණු පළාත නියෝජනය කරන පළාත් ඇමතිවරයෙකුගේ නමකුත් කියවුණා. ඔහු සම්බන්ධයෙන් තාම ක්‍රියාමාර්ගයක් අරගෙන නැහැ. නමුත් උතුරු මැද පළාතේ සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යවරයා විදිහට වැඩ කරපු කේච් නන්දසේන අමාත්‍යවරයාව ඒ දුරෙන් අයින් කරලා හේරත් බණ්ඩ මහත්මයාව පත් කරලා තිබුණා. දැන් ඒකට හේතු කිව්වේ නැහැ කියලා අපි දැක්ක මාධ්‍යකට කතා කරලා කේච් නන්දසේන හිටපු පළාත් ඇමතිවරයා කියනවා දුමින් දිසානායක අමාත්‍යවරයා මාධ්‍යයට කියලා තිබුණා මගේ බිරිඳ ගැසනීපතත්වය නිසා මට වැඩ කරන්න බැරි වෙනද මාව අස් කරා කියලා මේ මගේ ඇමති ධුරය පළාත් ඇමති ධුරය නැති කරා කියලා. එහෙම වෙන්නේ කොහොමද? මාත් එක්ක කතා කරන්න නැතුව මාත් එක්ක සාකච්ඡා කරන්න නැතුව මේ බිරිඳට අසනීප නිසා මට වැඩ කරන්න බැහැ කියලා කොහොමද ඔහු තීරණය කරන්නේ වගේ ප්‍රකාශයක් ඔහු කරලා තිබුණා. ඒ අනුව සාකච්ඡා නොකර ඉවත් කරපු හැඩක් මේ ප්‍රකාශත් එක්ක කියුණා. දැන් මේකට උත්තරයක් විදිහට එමන් නැත්තම් මේකට එකට එක කිරීමක් විදිහට එක්තරා විදිහකට එස්.එම්. රංජිත් පළාත් ඇමතිතුමත් ඉවත් වුණා. ඔහු ප්‍රවාහන ක්‍රීඩා කර්මාන්ත සහ වෙළඳ කියන අමාත්‍ය ධුරයන් දැරුවේ. ඔහු ඉල්ලාස්වීමේ ලිපිය දුන්නා. හැබැයි ඔහුගේ ඇමතිකම අයින් කරන්න යනවා කියලා තමයි මාධ්‍ය වාර්තා කරලා දුන්නේ. ඊට කලින් ඔහු ඉල්ලාස්වීම දුන්නා. දුන්න විතරක් නෙමෙයි දැන් මේ පළාතේ ඉන්න පළාත් සභාවේ මන්ත්‍රීවරුන්ගෙන් බහුතරයක් ඉන්නේ ඒකාබද්ධ විපක්ෂයත් එක්ක. ඒ හින්දා අපි ලෑස්ති බලය ඉල්ලන්න ඒකාබද්ධ විපක්ෂයට උතුරු මැද පළාත් සභාව බලය ගන්න මේ බල කරලිය කරන්න තමන් ලෑස්ති කියලා කිව්වා. කොමුණත් පස්සේ මේ පිරිස ඇවිල්ලා නැගිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාව කොළඹ ඔහුගේ නිල නිවසේදී හම්බ වුණා. හම්බ වෙලා සාකච්ඡා කරලා ගැටු තීරණ පිළිබඳව කිව්වා. කොමුණත් මහින්ද රාජපක්ෂට අපි ජනාධිපතිතුමා කිව්වේ බල පෙරළි කරන්න කලබල වෙන්න එපා, රටේ ඉදිරි තත්ත්වයන් සලකා බලලා කටයුතු කරන්න කියලා ඔවුන් කිව්වායි කියලා කිව්වා. හේතුව දැන් තවත් මාස 3ක විතර කාලයක් තියෙන්නේ පළාත් සභාව විසුරුවා හරින්න. ඒ අතරේ මොකද වෙන්නේ කියලා බොහෝ දිනක් බලාගෙන ඉන්නවා. දැන් මහින්ද අමරවීර එක්සත් ජනතා නිදහස් සම්දානේ මාර්ගිකම්බරයත් කිව්වා කොහොමද මේ බල පෙරළි කරන්නේ කියලා අපි බලමු. එහෙම නොවන තැනට දැන් වැඩ සිද්ධ වෙලා තියෙන්නේ. සම්දානේ විදිහට අපි තමයි තීරණය කරන්නේ. සම්දානේ නායකයෝ විදිහට සම්දානේ පක්ෂවලින් මේ තනතුරු වලට පත් වෙන්නේ කවුද කියලා එහෙම බල පෙරළි කරන්න බෑ කියලා ඔහු මාධ්‍ය අමතලා මේ පිළිබඳව සඳහනක් කරා. කොහොමුණත් මේ තනතුරෙන් ඉවත් කරපු නන්දසේන මහත්මයා මහින්ද රාජපක්ෂ මහත්මයා කොළඹදී හම්බ වෙලා මාධ්‍යයට ඔහු කිව්වා මේ අපේ පළාත් සභාවේ 33 දෙනෙක් ඉන්නවා. ඒකෙන් 21ක් එක්සත් ජන කණ්ඩායම් සම්බන්ධනේ. ඒනුත් 18 දෙනෙක් ඒකාබද්ධ විපක්ෂයට සහය දක්වන්න තීරණය කරලා ඒයින් 17 දෙනෙක්ම අද මේ සාකච්ඡාවට ආවා කියලා ඔහු කිව්වා. ඒ අනුව උතුරු මැද පළාතේ වැඩි බලය එක්සත් ජන කණ්ඩායම් සම්බන්ධනයට තියෙනවා කියලා තමයි ඔවුන් කියන්නේ. නමුත් ආණ්ඩුව කියන්නේ එහෙම පළාත් සභාව පෙරලන්න දෙන්නේ නැහැ. බලමු කොහොමද ඒක වෙන්නේ කියලා ඔවුන් අභියෝග කරනවා. මහින්ද රාජපක්ෂට ජනාධිපතිතුමා දැම්ම බල පෙරළි කරන්න කලබල වෙන්න එපා කිව්වා කියලා ඔහු හම්බ වීමෙන් පස්සේ මැති ඇමතිවරු පළාත් මැති ඇමතිවරු මාධ්‍යට දක්වපු අදහස් එක්ක කියවෙනවා සංජය.
එවගේම මේ කැබිනට් ප්‍රකාශක වශයෙන් කටයුතු කරන අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කරන ලද ප්‍රකාශ විටින් විට මතභේදයට ලක්ව තිබීම හේතුවෙන් මේ කැබිනට් ප්‍රකාශක ධූරය යම්කිසි ආකාරයක මතභේදාත්මක තත්වයක මේ වන විට තියෙන්නේ. අපි දැනගන්නට කැමති මේ සම්බන්ධයෙන් වාර්තාවන තොරතුරුත් මනෝජ්.
ඔව්, ඒකත් මේ දිනේ ආසන්නයේ ලංකාවේ දේශපාලනයේ උණුසුම් කළානේ සරත් ෆොන්සේකා ෆීල්ඩ් මාර්ෂල් තුමා හිටපු යුද්ධාමුදාපතිතුමා දැන් අමාත්‍යවරයෙක් විදිහට කටයුතු කරනවා. ඒ අතරේ මේ චරලි වගේ දේවල් මර්ධනය කරන්න ඔහුට නව බලයක් ලබා දෙනවා, නැත්නම් ඔහුට යුද හමුදාපතිකම ආයි දෙනවා වගේ අදහසක් කියුණානේ. දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ඇමතිවරු කිව්වේ මේක ජනාධිපතිතුමා විහිළුවට වගේ කියපු කතාවක්. මේක කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ කැබිනට් එකේ ගත්තු තීරණයක් විදිහට කියලා තියෙනවා කියලා ජෝන්සන් විරත්න ඇමතිතුමත් අපි දැක්ක මාධ්‍යට කියලා තියෙනවා. කොහොමත් පහුගිය දින කීපේ ජෝන්සන් විරත්න ඇමතිතුමා සහ රාජිත් සේනාරත්න ඇමතිතුමා අතර යම් මත ගැටීම් සිද්ධ වුණා. ඔහු ඍජුව දෝන සේනරත්න මහත්මයාට චෝදනා කළා. කැබිනට් එකේ ඇවිල්ලා අපිත් එක්ක උදේට සාකච්ඡා කරලා හවසට රත්නපුරයට ගිහිල්ලා ඒකාබද්ධ විපක්ෂෙත් එක්ක වැඩ කරන්නේ මහින්ද මහත්මයාට සහාය දෙනවා වගේ ප්‍රකාශ කීපයක් කරලා තිබුණා. ඒවට ප්‍රශ්න සහ උත්තර වැඳීමත් එක්ක පොඩි විරසකයකුත් තිබුණා. ඔය අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම මහින්ද අමරවීර සඳානේ මහලේ කම්බරයාගේ බලසන් දීවර අමාත්‍යවරයාගේ නිවසේදී හම්බ වෙච්ච වෙලාවේ මේකට එරෙහිව ක්‍රියා කරන්න ඕන, මේකට එරෙහිව යම් තීරණයක් ගන්න ඕන කියලා ඔවුන් යෝජනා කළා. කැබිනට් ප්‍රකාශක දුරෙන් රාජසේනර තමයි විවාද කරන්න කියලා ඔවුන් යෝජනා කරනවා කියලා. කොමනක් අවසානයේ තීරණය වුණේ ඉවත් කරන්න නෙමෙයි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් කෙනෙක්වත් සම කැබිනට් ප්‍රකාශකවරු විදිහට පත් කරන්න කියලා. රාජසේනර තමතුමත් එක්ක දැනට ගායන්ත කරුණාතිලක තමතුමා කැබිනට් ප්‍රකාශකවරු විදිහට කටයුතු කරනවා. ඊට අමතරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් කැබිනට් ප්‍රකාශකවරේ පත් කරමු කියන යෝජනාවක් ඒ අතරේ ඇවිල්ලා තිබුණා සංචය.
මනෝජ්, ඒ වගේම මේ වත්මන් ශ්‍රී ලංකා රජයේ ජනාධිපතිවරයා මෛත්‍රීපාල සිරිසේන මහතා ගන්නට යනු ලබන තීරණ කිහිපයක් ඉදිරියේදී ශ්‍රී ලංකාවේ දේශපාලනය තුළ වත්මන් රජයට වැදගත් තීරණ බවට පත්වේවි යයි ප්‍රකාශ පසුගියදා සිදුවන ආකාරය අපිට දක්නට ලැබුණා. දැනගන්නට කැමති මේ ප්‍රකාශවල ඇත්ත නැත්ත සහ මේ ප්‍රකාශවල පිටුපස ඇති කතන්දරයක් ඔබගේ.
ඔව්, දැන් මේක මේ කැබිනට් සංශෝධනයට අදාළව කෙරෙන ප්‍රකාශ. දැන් කැබිනට් සංශෝධනය අද වෙයි, හෙට වෙයි, වෙසක් පොහෙට කලින් වෙයි, මේ දිනයට පස්සේ වෙයි වගේ අදහස් පළ වුණා. නමුත් තාමත් ඒක සිද්ධ වුණේ නැහැ. කොහොමනත් මේ දිනේ සහ ආසන්න කාලවලදී ආදිසේනාරත්න එමෙතුමා කිව්වා එහෙම කැබිනට් සංශෝධනයක් වෙන එකක් නැහැ කියන වගේ අදහසක්. ඒකට ඍජුව ප්‍රතිචාර දැක්වුවා මහින්ද අමරවීර එමෙතුමා, නැහැ එහෙම දෙයක් වෙනවා, ඔහුද ඇත්ත කියන්නේ අපිට ඇත්ත කියන්නේ කියලා ඉස්සරහට හෙලි වෙයි කියලා ඔහු ප්‍රකාශ කරා. ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරු කියපු විදිහට කැබිනට් සංශෝධනයක් සිද්ධ වෙන්න නියමිතයි. අද දවසේ ඔබට වාර්තා කරන්න තියෙන කාරණේ ඊයේ ගාල්ලේදී පැවැත්වෙච්ච රැස්වීමකදී මුදල් රාජ්‍ය අමාත්‍යවරයා කිව්වා ලබන 18 වෙනිදාත් 25 වෙනිදාත් ජනාධිපතිතුමා ගන්න වැදගත් තීන්දු කීපයක් නිසා දේශපාලනයේ යම් වෙනස්කම් කීපයක් සිද්ධ වෙන්න නියමිතයි. මේ කාලය ඇතුලේ ජනාධිපතිතුමා බලාපොරොත්තු වෙනවා දැඩි තීරණ ගන්න, එහෙම අරගෙන ආණ්ඩුව ශක්තිමත් කරන්න, පුටුමාරුවක් සිද්ධ වෙන්නත් පුළුවන්, රටේ ජනතාව බලාපොරොත්තු වුණු වෙනස ඇති කරන්න ඉක්මනට මේ වගේ දේවල් ඉටු කරන්න ඕන වගේ අදහසක් ලක්ෂ්මන් ඥාපාභිවර්ධන මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරා. මේකත් එක්ක කියවෙනවා ඉදිරියේ 18-25 අතර සතියේ යම් කැබිනට් සංශෝධනයකුත් පුටුමාරුවකුත් සිද්ධ වෙයි කියලා සඳහන් වෙනවා සංජය.
වත්මන් රජයේ රාජ්‍ය අමාත්‍යවරයෙක් වශයෙන් කටයුතු කරන සුජීව සේනසිංහ මහතා යම්කිසි ආකාරයක රජය අතහැර යාමට සූදානමක් ඇති බවට මේ තොරතුරු වාර්තා වුණා. මේවායේ සත්‍යාසතතාවයත් අපි ඔබගෙන් දැනගන්නට කැමැති.
ලංකාවේ ප්‍රධාන ඉලෙක්ට්‍රොනික මාධ්‍ය විද්‍යුත් මාධ්‍ය වාර්තා කරා සහ සමාජ ජාලවල මෙහෙල හුවමාරු වෙනවා. ඔහුගේ හඬින්ම ඔහුට ආණ්ඩුවේ යම් වගකීමක් ඔවුන්ට වැඩ කරන්න ඉඩක් නොදෙන බවක් ඔහු ප්‍රකාශ කරලා තිබුණා. ඔහු ඒක අරගෙන තිබුණේ මම සමාජයට ගියාම, ජනතාව අතරට ගියාම ජනතාව අහනවා දැන් ඇයි මාධ්‍ය පේන්නේ නැත්තේ, මේ ආණ්ඩුව වෙනස් කරන වෙලාවේ ඔබතුමාලා පේන්න හිටියනේ වගේ දේවල් ජනතාව අහනවා කියන ප්‍රශ්නේ අරගෙන තමයි ඒකට උත්තරයක් විදියට ඔහු කිව්වේ. අපිට වැඩ කරන්න පුළුවන් කියලා නායකයෝ දන්නවා, නමුත් අපිට වැඩ කරන්න දෙන්නේ නැහැ. අන්තිමට නායකයන්ට හිතවත් අයට තමයි නායක වැඩිපුර අවස්ථාව දෙන්නේ කියලා ප්‍රකාශයක් කරලා ඔහු කලකිරුණු ස්වභාවයක් පෙන්නුම් කරලා තිබුණා. මගේ අමාත්‍ය ධුරය ඇතුලේ මට තියෙන විශේෂ සීමාවත් එක්ක මට වැඩක් කරන්න ඇත්තෙම නැහැ කියන අදහසක් ඔහු කියලා තිබුණා. ඒ අනුව ඉස්සරහදී Taman තීරණයක් ගන්න උනත් පසුබට වෙන්නේ නැහැ. ඒ වුණොත් මම දේශපාලනයේ සමු අරගෙන යනවා, පක්ෂ මාරු කරන්නෙත් නැහැ වගේ අදහසක් ප්‍රකාශ වෙලා තිබුණා. ඔහු බැතිවරණේ කාලේ දේශපාලන වේදිකාවේ ගොඩක් ඉහළින් කියවෙච්චි නමක්, ඉහළ අපි වැඩිපුර දැකපු කෙනෙක්. නමුත් වැඩිය දැන් තීන්දුව තීරණ ගන්න අවස්ථාවල ඔහු පේන්නේ නැහැ. ඔහු කියන්නේ කමිටුවක් පත් කරා, අපි ඒ කමිටුව වලට පත් කරන්නේ නැහැ, නායකයෝ නායකයන්ට හිතවත් අය තමයි ඒවට පත් කරන්නේ කියලා ඍජුවම ඔහු ඒ චෝදනාව එල්ල කරා. මේ අතරේ පහුගිය දවසක හිටපු ජනාධිපතිතුමාගේ ඥාතිවරයෙකුගේ මළගෙදරක් අවසානයේ පින්කමකටත් සුජීව සේනසිංහ රාජ්‍ය අමාත්‍යවරයා සහභාගී වෙලා තිබුණා. ඔබ දන්නවනේ රාජපක්ෂ පාලනයට එරෙහිව එක්සත් ජාතික පක්ෂයේ ඉඳලා දැඩි හඬක් නගපු කෙනෙක්, අපේ ෆයිල් තියාගෙන ඡන්දේ කාලේ මේ රාජපක්ෂවරුන් හොරකම් කරාය කියලා තොරතුරු වාර්තා කරේ. ඒ වගේ දැඩි ස්ථාවරයක හිටියා රාජපක්ෂ විරෝධී. නමුත් මේ පින්කමට එහෙට ගිහිල්ලා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමත් එක්ක, නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමත් එක්ක එහෙම කතා කරන ඡායාරූපත් මේ වෙනකොට මාධ්‍ය පළ වෙනවා. එවැනි තත්ත්වයක් තියෙන්නේ.
එවගේම මේ මනෝජ් ශ්‍රී ලංකාවේ ව්‍යාපාරිකයන්ට එවගේම ශ්‍රී ලංකාව තුළ ආයෝජනය කරන්නට කැමැත්තෙන් සිටින අයට වැදගත් තීරණයක් ගන්නට ශ්‍රී ලංකා රජය සූදානම් වන බවට තොරතුරු වාර්තා වෙනවා. ශ්‍රී ලංකාවේ මුදල් අමාත්‍යවරයා පසුගියදා මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරන ආකාරය අපි දැක්කා මාධ්‍ය ඔස්සේ. දැනගන්නට කැමති මේ සම්බන්ධයෙන් වාර්තා වෙන තොරතුරුත් නව සමාගම් බදු ක්‍රමයක් හඳුන්වා දෙන්නට සූදානම් වන බව අපිට ශ්‍රී ලංකාවෙන් වාර්තා වෙනවා මනෝජ්.
ව්‍යාපාරණ ආණ්ඩුව අලුත් ආණ්ඩුව බලයට පත් වුණාට පස්සේ ආයෝජකයන් ලංකාවට ගෙන්නලා ආයෝජන කරන්න ඔවුන දිරිමත් කරන්න යම් සහන රසක් ලබා දෙන්න උත්සාහ කළා. ඒ අතරින් තවත් අවස්ථාවක් විදිහට තමයි මේක හැඳින්වෙන්නේ. මේ වෙනුවෙන් කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වෙලා තිබෙනවා. නමුත් අවසාන වශයෙන් ක්‍රියාත්මක වෙන්නේ මේක පාර්ලිමේන්තුවට ගෙනල්ලා පාර්ලිමේන්තුවෙන් සම්මත වුණාට පස්සේ. ලංකාවට පැමිණෙන ආයෝජකයන් වෙනුවෙන් බදු සංශෝධන කිහිපයක් ඒ අනුව ඔවුන් හඳුන්වා දෙන්න තීරණය කරලා තියෙනවා. කොටස් තුනක් යටතේ අලුත් බදු වර්ගීකරණය ස්තර තුනක් යටතේ කරන්න යෝජනා වෙලා තිබෙනවා. සහනදායි බදු අනුපාත, සම්මත බදු අනුපාත සහ ඉහළ බදු අනුපාත වශයෙන් මේ සහනදායි බදු අනුපාත කියන එකට ඇතුළත් කරලා තියෙනවා. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකින් මේත් එක්කම භාණ්ඩ හා සේවා අපනයන යෝජනාය, තොරතුරු සාක්ෂණ කර්මාන්තයේ ගෘහ භාණ්ඩ නිෂ්පාදනය වගේ ඒවට පොදුවේ 14% බදු අනුපාතයක් හඳුන්වා දීලා තියෙනවා. ඒත් එක්කම බැංකු හා මූල්‍ය රක්ෂණ, ඒත් එක්කම නිෂ්පාදකයින් වෙළඳාම සහ අනෙක් අංශ සඳහා 28% බදු අනුපාතයක්, සම්මත බදු අනුපාතයක් නිකුත් කරලා තියෙනවා. ඒත් එක්කම ඉහළ බදු අනුපාතයට මධ්‍යසාර දුම්කොළ ඔට්ටු සහ සූදු වෙනුවෙන් නව බදු හඳුන්වා දීලා තියෙනවා. ඒක ප්‍රකාශිත බදු අනුපාතය 40%. ඒත් එක්කම බදු විරාම පිළිබඳවත් කතා කරා. දැන් මීට පෙර බදු විරාම ආයෝජකය අත්සන් කරලා ඒ බදු විරාම අරගෙන ඔවුන් රුපියලක් දැම්මා. ඒ බදු විරාමයේ ඔවුන්ට ලබා ගන්න පුළුවන්. එහෙම නැතුව ආයෝජක ගේන සල්ලි ප්‍රමාණය අනුව, ඔවුන් ආයෝජනය කරන මුදල අනුව බදු විරාම ලබා ගන්න පුළුවන් ක්‍රමයක් ආයෝජකයන් දිරිගැන්වීමේ බදු ක්‍රමයක් හඳුන්වා දෙනවා කියලා මුදල් අමාත්‍යවරයා මාධ්‍යමයේ ප්‍රකාශ කරා. මේක පෞගී කැබිනට් මණ්ඩලයට දාපු දෙයක්, කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හම්බ වෙච්ච දෙයක්. නමුත් මේක ක්‍රියාත්මක කරන්න පාර්ලිමේන්තුවට දාලා පාර්ලිමේන්තුව අනුමැතිය අරගෙන එන්න ඕනේ.
එවගේම මනෝජ්, ගෙවියන සතියේදී ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ තවත් අවාසනාවන්ත සිද්ධියක් තමයි මේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසකට පිළියන්දල දී වෙඩි තැබීමකට මුහුණ දීමට සිදුවුණු බව වාර්තා වුණා. මෙහි එක් නිලධාරියෙක් ජීවිතක්ෂයට පත් වුණු බවටත් තොරතුරු වාර්තා වෙනවා. මේ සම්බන්ධයෙන් වාර්තා වන තොරතුරුත් මනෝජ් අපි ඔබගෙන් දැනගන්නට කැමති.
මේ වෙඩි තැබීම ඉතාමත් අවාසනාවන්ත සිද්ධියක්. වෙසක් සඳයට සිද්ධ වෙච්චි හරි අකාරුණික සහ අවාසනාවන්ත සිද්ධියක්. දැන් පොලිස් කණ්ඩායම් 11ක් මේ සම්බන්ධයෙන් විමර්ශන කරනවා කියලා කිව්වේ. පොලිස් මද්‍ර විනාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂකවරයෙක් විදිහට කටයුතු කරන එන් රංගජීව මහත්මයා ඇතුළු කණ්ඩායමට තමයි මේ වෙඩි ප්‍රහාරය එල්ල වුණේ. රංගජීව කියන නම කොමත් මද්‍රව ජාවාරම්කරුවන්ට එක්තර ප්‍රියමනාප නමක් නෙමෙයි. පෞගේ කාලයේ සිද්ධ වෙච්චි එවැනි ජාවාරම් රැසක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කරන්න, නීති ක්‍රියාත්මක කරන්න කටයුතු කරපු දක්ෂ නිලධාරියෙක් පොලිස් මද්‍ර විනාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂක එන් රංගජීව කියලා කියන්නේ. ඔහු විශාල මෙහෙයුම් ප්‍රමාණයක් සිද්ධ කරපු කෙනෙක්. මෙවර පාතාල නායක මදුෂ් කියන තැනැත්තගේ කණ්ඩායමේ පිරිස් මේක කරන්න ඇත්තේ කියලා අනුමාන කරලා ඒ ඔස්සේ පරීක්ෂණ සිද්ධ කරනවා. එක් පොලිස් නිලධාරියෙක් ඒ මොහොතේ ජීවිතක්ෂයට පත් වුණා. අපි දැක්ක ජනාධිපතිවරයා ඔහුගේ නිවසට ගිහිල්ලා අවසන් ගෞරව දක්වනවා. රංගජීව මහත්මයා ඇතුළු තව තුවාල ලැබූ 6 දෙනෙක් ඉන්නවා. 6 දෙනෙකුට තුවාල සිද්ධ වුණා. ඔවුන් තවමත් ප්‍රතිකාර ලබනවා. මේ සම්බන්ධයෙන් පොලිසිය ටිකක් දැඩිව ඉන්න හැඩක් පේන්න තිබෙනවා. මත්ද්‍රව්‍ය, කුඩු, හෙරොයින් මේ වගේ දේවල් බහුලව තැනින් තැන අත්අඩංගුවට ගන්න වෙලාවක ඊට එරෙහිව ක්‍රියාත්මක කරන නිලධාරීන්ට මේ අත්අඩංගුවට ගන්න ගියාම එම නැත්නම් නීති ක්‍රියාත්මක කරන්න ගියාට පස්සේ ජීවිත අවදානමකට ලක් වෙන සිදුවීම රජය ටිකක් බරපතල විදිහට අරගෙන තියෙන හැඩක් පේන්න තියෙනවා. ඒ ඔස්සේ පරීක්ෂණ අත්අඩංගුවට ගැනීම තවදුරටත් දැඩි වේවි ඉදිරියේදී.
හොඳයි, ඒ අප සමගින් කතා බහට එකතුනේ මාධ්‍යවේදී මනෝජ් උඩතියාවල. මනෝජ්, බොහොම ස්තුතියි මේ සතියේදීත් ශ්‍රී ලාංකික පුවත් විමසුම සමගින් එක්ුණාට. එළබෙන සතියේදීත් අපි සූදානම් ඔබත් සමගින් ශ්‍රී ලංකාවෙන් වාර්තා වන තොරතුරු මේ ආකාරයෙන් කතා බහ කරන්නට. බොහොම ස්තුතියි.
ස්තුතියි සංජය.